පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න කරු සජිත් ප්‍රේමදාස මහත්මයා.
ගරු කථානායකතුමනි, නියෝජ්‍ය කථානායකතුමනි, මෙරට සුවිශාලතම සමුද්‍ර දූෂණයකට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වී මේ වන විට වසර 2කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. පසුගිය කාලය පුරාවට විද්වතුන් රැසකකින් සමන්විත වූ කණ්ඩායමක් විසින් මෙරට සාගර පරිසරයට සිදු වූ හානිය පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා. ඒ අනුව ඔවුන් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 6.4 හානියක් සිදු ඇති බවට ඇස්තමේන්තු කර ඇති නමුත් වන්දි ලෙස මෙතෙක් ලැබී ඇත්තේ නොසැලකිය හැකි තරම් වන සුළු මුදලක් බව වාර්තා වෙන. අපිට දැනගන්නට තිබෙන ආකාරයට අවස්ථා 3කදී මුළු මුදල වශයෙන් ඩොලර් මිලියන 10ක් ලබා දෙයිද තිබෙනවා කියන එක තමයි අපිට ලැබී තිබෙන ආරංචිය. එසේ වුවද ආණ්ඩුව මේ දක්වා මෙම සිදු වූ හානිය වෙනුවෙන් වන්දි මුදල් ලබා ගැනීම සඳහා අදාළව නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබෙනවා. එමෙන්ම මෙම වන්දි මුදල් ලබා ගැනීම සඳහා නඩු පැවරීමට ඉතිරිව ඇත්තේද තව දින කිහිපයක් පමණක් බව වාර්තා වෙනවා. මම පැහැදිලි කරන්න කැමති කාලාවරෝධී පනත, එහෙම නැත්නම් ප්‍රිස්ක්‍රිප්ෂන් ඕඩිනන්ස් එක අනුව ටයිම් බහ එකක් තිබෙනවා අවුරුදු 2ක මැයි 18 වෙනකොට ඒ නඩුවක් පවත්වාගෙන යෑමේ කාලවකවානුව අවසන් වෙනවා. එමෙන්ම මෙම වන්දි මුදල් ලබා ගැනීම සඳහා නඩු පැවරීමට ඉතිරිව ඇත්තේද තව දින කිහිපයක් පමණක් බව වාර්තා වෙනවා. එබැවින් මෙරට සමුද්‍රීය පරිසරයට ජීවින්ට මෙන්ම ධීවර ප්‍රජාවටද පොදු ජනතාවටද මතු පරම්පරාවටද අතිවිශාල හානියක් ගෙන දුන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවයි අයිති සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කළ යුතුව තිබේ. මෙය ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් හැටියට සලකා බලා ප්‍රශ්න ගණනාවක් මම ඉදිරිපත් කරනවා. මේ සම්බන්ධව විශේෂඥ කමිටුව විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත ලබා දුන් වාර්තාවට අනුව සිදු වූ හානිය ගණනය කිරීමේදී කුමන නිර්ණායකයන් සැලකිල්ලට ගනු ලද්දේද? මෙම වාර්තාව සැකසීමේදී මුහුදේ බලපෑමට ලක් වූ ප්‍රදේශයන් ප්‍රමාණවත් පරිදි නිදර්ශක ලබාගෙන ඇත්තේද? එයින් වෙරළ තීරයට මුහුදු පටලට මෙන්ම සත්ව වාසස්ථාන ඇතුළු පරිසරයේ සීලු අංග වෙත සිදු වූ හානිය සහ මෙම වෙසනේ කෙටි කාලීන හා දිගු කාලීන බලපෑම පිළිබඳ අධ්‍යයනය කර හානිය ගණනය කර තිබේ. එම වාර්තා සභාගත කරන්නේද බහලුම් ආරක්ෂක මාර්ගෝපදේශවලට පටහැනිව ගබඩා කර තිබීම, ගිනිගන්න අවස්ථාව දක්වාම ආපදාසීනුව නාදනු කිරීම ඇතුළු නොසලකා හැරීම් සහ වගකීම් විරහිත හැසිරීමක් නැව් සමාගම මුළුමනින්ම සමුද්‍ර නීතියට පටහැනිව කටයුතු කර තිබීම මෙවැනි සුවිශාල හානියක් සිදුවීමට මූලික හේතුව නොවන්නේද? ඒ වගේම නිව් ඩයමන්ඩ් නෞකා අනතුර සම්බන්ධයෙන් මෙම විශේෂඥ කණ්ඩායම පත් කර තිබුණද එම වාර්තාවේ පැවති අඩුපාඩු සහ එම වාර්තාව නිසි පරිදි නීතිපති මගින් යොමු නොකිරීම නිසා එයින් මෙරටට ලැබිය යුතුව තිබූ සැලකිය යුතු වන්දියක් නොලැබුණු බව වාර්තා වෙනවා. මේ විශේෂඥ කමිටුව මේ සඳහා පත් කරනු ලැබුවේ කවර හේතුවක් මතද? ඒ කියන්නේ නිව් ඩයමන්ඩ් කේස් එකට දාලා ඒ නිර්මාණය කරපු එක්ස්පර්ට්ස් කමිටි එකම තමයි, ඒ අසාර්ථක එක්ස්පර්ට්ස් කමිටි එක තමයි එක්ස්ප්‍රස් පර්ල් ප්‍රශ්නයට යොමු කළ තිබෙන්නේ. මොකද ඒකට හේතුව ඔවුන්ගේ වාර්තාවේ සහ කාර්යපටිපාටියේ අඩුපාඩු මෙවරත් සිදු නොවුණු ඇති බවට රජයට තහවුරු කළ හැකිද? වන්දි ලබා ගැනීම සඳහා රජය මේ වන විට නීතිමය කටයුතු අරඹා තිබේද? වගකිව යුතු පාර්ශ්වයන් වෙත නීතිපති දෙපාර්තමේන්තුව මගින් මේ වන විට ඉල්ලුම් හිමිකම් පතක් යොමුකොට ඇත්තේද? නොයසේ නම් ඒ මන්ද. රජය අධිකරණ ක්‍රියාමාර්ග සිංගප්පූරුවේදී ගැනීමට අදහස් කරනුයේ මන්ද? ශ්‍රී ලංකාව තුළ මනා නීතිමය හා අධිකරණමය පද්ධතියක් ක්‍රියාත්මක පවත්නා වටාපිටාව සිංගප්පූරුවේ නඩු පැවරීමට තුඩුදුන් හේතු කවරේ? දැනටමත් මේ සම්බන්ධයෙන් වන්දිය සීමා කරමින් නඩුවක් එක්සත් රාජධානියේදී යොමු කර ඇති බව රජය දන්නේද? ශ්‍රී ලංකාව විසින් වගකිව යුතු පාර්ශ්වෙදින් ඉල්ලා සිටින වන්දි මුදල කොපමණ? නඩු කටයුතු යටපත් කරමින් වග උත්තරකාර පාර්ශ්වෙත යම් වාසි සහගත තත්ත්වයන් උදා කරනු පිණිස යම් කිසිවෙකු අනිසි ලෙස මෙයට මැදිහත් වීමක් සිදු කර තිබේද? දැන් ඔබතුමාම ප්‍රකාශ කළා තිබෙනවා සිංහල නමක් තියෙන විදේශීය බැංකු ගිණුමක ඩොලර් මිලියන 250ක් තැන්පත් කරයි කියන කාරණාව. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණු කාරණා සහිතව ඒ නම් ගමුත් ඉදිරිපත් කිරීම බොහොම වැදගත්. දැනට පැමිණිලි කොට ඇති පරිදි එක්සත් රාජධානියේ බැංකු ගිණුමක පවත්නා ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් හා සම්බන්ධයයි පැවසෙන. අල්ලසට අදාළව සිදු කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති පියවර කවරේද? හානි තක්සේරුව අපගේ විශේෂඥයන් විසින් සිදු කරන ලද්දේ නම් සිංගප්පූරුවේ අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීම තුළ ප්‍රමාණවත් වන්දි මුදලක් අය කරගත හැකි වේද? සිංගප්පූරුවේ නීති ආයතනයක් තෝරා ගැනීමේදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කර ඇත්තේ? සිංගප්පූරුවේ නීති ආයතනයේ තෝරාගනු ලැබුවේ කවුරුන් විසින්? එම තෝරා ගැනීම මෙම නඩු කටයුතු සිදු කිරීමට අදාළව කුමන ප්‍රවීණත්ව පදනමක් සැලකිල්ලට ගනිමින් සිදු කරන ලද්දේ? නීති ආයතනයේ නඩු කටයුතු සඳහා වන පිරිවැය සඳහා ණය මුදලක් ලබා දීමට අරමුදල් සම්පාදන නියෝජිත ආයතනයක් තෝරා ගැනීමේදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පිළිපදිනු ලැබුවේද? නවාතැන් පහසුකම් ගුවන් ගමන් ගාස්තු ප්‍රවාහන පිරිවැය දීමන ආදියද ඇතුළත් සිංගප්පූරුවට සියලු විශේෂඥයන් හා සෙසු අය ගෙන යාමට අදාළ වියදම් දරනු ලබන්නේ කෙසේද? මෙම නඩු කටයුතු සඳහා වූ සමස්ත වියදම් පිළිබඳව යම්කිසි ගණනක් කර ඇත්තේද? මේකයි මගේ ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි. මේක මහා භයංකාර තත්ත්වයක්, ජාතික ඛේද වාචකයක්. ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඍජු පිළිතුරු මුළු රටම බලාගෙන ස්තුති.
ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා මෙම ප්‍රශ්නය ගරු විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කිරීම පිළිබඳව. අපි පිළිගන්නවා මේක ජාතික වශයෙන් ඉතා වැදගත් කාරණයක්. හැබැයි මේ ප්‍රශ්නයටම අපි මම උත්තර දීමට නියමිතව තිබුණේ උදේ 10 අමාරට, දැන් 12යි කාල විතර වෙලා ගරු කතානායකතුමනි. එනිසා කාලය කළමනාකරණය කර ගැනීම පිළිබඳව බරපතල ගැටලුවකුත් අපිට තියෙනවා. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. අද දිනේදී අපි උදේ 11ට පාර්ලිමේන්තු අමාත්‍ය අනු කමිටු කාර්ක සභාවක් යොදාගෙන තිබුණා. ඒ වගේම පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාවක් යොදාගෙන තිබුණා. ඒවට ආපු නිලධාරි විශාල සංඛ්‍යාවක් අද දිනේ ගොළඟේ කාලේ නාස්ති වෙන නිසා ඔබතුමාගෙන් මිට කලිනුත් ඉල්ලීමක් කරා, කරුණාකරලා මේ පාර්ලිමේන්තුවේ කාලය කළමනාකරණය කිරීම පිළිබඳව වගකීමකින් යුතුව කටයුතු කරන්නයි කියලා. 27-2 යටතේ ආසන ලද ප්‍රශ්න ගණනාවක් තියෙනවා ගරු විපක්ෂ නායකතුමා. ඒතර පළවෙනි ප්‍රශ්නයට උත්තරය, මෙම සිද්ධියට අදාළව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් MIPA විසින් පත් කර තිබෙන විශේෂඥ කණ්ඩායම මගින් ඉදිරිපත් කර තිබෙන අන්තර්කාලීන වාර්තාවේ ඉන්ටරිම් රිපෝට් සඳහන් තොරතුරු මෙම සිද්ධියට අදාළ හිමිකම් නඩු කරේ මූලික පදනම ද ෆන්ඩමෙන්ටල් බේස් ලෙස සැලකිල්ලට ගනු ලබන බවත්, දැනට ඉදිරිපත් කර තිබෙන එකී වාර්තාවට අනුව ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක වන්දි මුදලක් මෙම සිද්ධිය හේතු කොටගෙන සමුද්‍රීය පරිසරයට සිදු හානි ලෙස තක්සේරු කර ඇති බවත්, එකී වාර්තාවේ අන්තර්ගතය සැලකිල්ලට ගැනීමේදී එකී වාර්තාව සඳහා මෙම වේශනයේ කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන බලපෑම්වල දත්තයන් සැලකිල්ලට ගෙන සිදු කර තිබෙන බව නිරීක්ෂණය වෙනවා. තවද මෙම වේශනයේ හේතු කොටගෙන ශ්‍රී ලංකා ජනරජයේ සමුද්‍රීය පරිසරයට සිදුහු කෙටිකාලීන හා දිගුකාලීන බලපෑම්වල අධීක්ෂණ සැලැස්මක් මොනිටරින් ප්ලෑන් නාරායතනය මගින් මේ වන විට සකසා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. මෙම වේශනයේ හේතු කොටගෙන සමුද්‍රීය ජීවීන්ට සිදු බලපෑම සම්බන්ධයෙන් එවැනිම අධීක්ෂණ සැලැස්මක් වනජීවි දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට නියමිතව ඇත. එකී වාර්තාවල සඳහන් සියලු දත්ත අන්තර්ජාතිකව පිළිගත්තා ස්වාධීන විශේෂඥයන්ගේ වාර්තා මගින් තහවුරු කිරීමට ශ්‍රී ලංකා ජනරජයේ විසින් සිදු කරනු ඇත. දෙවන ප්‍රශ්නය, මෙම රීති ප්‍රශ්නයට අදාළ තොරතුරු දැනට පවරා තිබෙන නඩුවට අදාළව සාක්ෂි මෙහෙයවීම සඳහා අදාළ කර ගැනීමක් සිදුවන බැවින් වෘත්තිමය නීති වරප්‍රසාද මත ප්‍රොෆෙෂනල් ලීගල් ප්‍රිවිලේජ් අනාවරණය කිරීමක් සිදු කිරීම නෛතිකව සිදු කළ නොහැක. ඒ සම්බන්ධව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අවධානය යොමු කරනවා ස්ථාවර නියෝගවල 33-36E වගන්තිය යටතේ අධිකරණයේ පැවතින කාරණයක් සම්බන්ධව ප්‍රශ්න කිරීමට හැකියාවක් නැහැ. නමුත් ඒ ගැන අපි එහෙම විරෝධයක් නැහැ. ඒ ප්‍රශ්න කිරීම පිළිබඳව මේ සමහර සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් නඩුවට අපේ වාසියට තිබෙන්න පුළුවන් කරුණු, ඒ නඩුව පවරන්නට පෙර අපි එළිදරව් කිරීමක් කරොත් ඒක අපේ නඩුවට අවාසියක්, රටට අවාසියක් වෙන්න ඉඩ තිබෙන නිසා තමයි සමහර කරුණු ඒ ආකාරයට අපිට ඉදිරිපත් කරන්න අපහසුයි කියලා කියන්නේ. තුන්වන ප්‍රශ්නය, නිව් ඩයමන්ඩ් නෞකා සිද්ධියට අදාළව දැනට කොළඹ වාණිජ මහාධිකරණයේ සමුද්‍රීය පරිසරයට සිදු හානිය ඇතුළුව ධීවර ප්‍රජාවගේ ආදායම් අහිමිවීම හා නාරා ආයතනය මගින් එකී වේශනයට අදාළ පර්යේෂණ සහ අධීක්ෂණ කටයුතු වලට වැය වී තිබෙන මුදල් ලබා ගැනීම සඳහා නඩුකර තුනක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවරා තිබෙනවා. එකී නඩුකර දැනට කොළඹ වාණිජ මහාධිකරණයේ විභාගවන නඩුකර බැවින් තුන්වන රීති ප්‍රශ්න යටතේ දක්වා ඇති වෘත්තීමය නීති තත්ත්වය ඒ ආකාරයෙන්ම අදාළ වෙනවා. හතරවන රීති ප්‍රශ්නය, වන්දි හිමිකම් ලබා ගැනීම සඳහා වූ නඩුකරේ මූලික පියවර ලෙස සිංගප්පූරුවේ අන්තර්ජාතික වාණිජ අධිකරණයේ සිංගප්පූර් ඉන්ටර්නැෂනල් කොමර්ෂල් කෝට් නඩු පැවරීමට ශ්‍රී ලංකාවේ ජනරජයේ වෙනුවෙන් නීතිපතිවරයා කටයුතු කර ඇත. පහ, ඉහත හතරවන රීති ප්‍රශ්නයට යොමු කර ඇති පිළිතුර අදාළ වේ. හය, දැනට නැව් රක්ෂණ සමාගම හා නැව් හිමිකම් පාර්ශ්ව මෙම සිද්ධියට අදාළව අය කරගත හැකි මුළු වන්දි මුදල සීමා කරමින් බ්‍රිතාන්‍ය වන්දි සීමා කිරීමේ නඩුකරයක් හෙවත් ලිමිටේෂන් ප්‍රොසීඩින්ස් පවරා ඇති බවත්, එකී වන්දි සීමා කිරීමේ නඩුකරේදී ගොඩනග ඇති වන්දි සීමාව අහෝසි කිරීම සඳහා බ්‍රිතාන්‍ය මහාධිකරණයේ නඩු පැවැරීම සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික උපදෙස් ලබා ගනිමින් පවතී. හත, දැනට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් පත්කර තිබෙන විශේෂඥ කණ්ඩායම නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන ඉහත සඳහන් අන්තර්කාලීන වාර්තාවේ සඳහන් දත්ත අනුව මෙම වේශනයෙන් සිදු ඇති පාරිසරික හානිය මේ අවස්ථාව වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.4කට තක්සේරු කර ඇත. මෙම තක්සේරු කිරීම සමුද්‍රීය පරිසරයට හා සමුද්‍රීය පරිසර පද්ධතීන්ට සහ සමුද්‍රීය ජීවීන්ට සිදු හානිය සම්බන්ධයෙන් වන බවත්, ඊට අමතරව මේ සද්දයත් එක ටිකක් කියෝගන්න අමාරුයි ගරු කතානායකතුමනි, අපි අනුන්ට කොහොමද කියන්නේ පාර්ලිමේන්තුවේ
නිශ්ශබ්ද වෙන ගරුමන්තමාලා.
මෙම තක්සේරු කිරීම සමුද්‍රීය පරිසරයට සහ සමුද්‍රීය පරිසර පද්ධතීන්ට සහ සමුද්‍රීය ජීවීන්ට සිදු හානිය සම්බන්ධයෙන් වන බවත්, ඊට අමතරව මෙම වේශනයේ හේතු කොටගෙන ශ්‍රී ලංකා ජනරජයට සිදු වී තිබෙන අනිකුත් ආර්ථිකමය හානිය හා දැනට ශ්‍රී ලංකා ජනරජය විසින් නැව් රක්ෂණ සමාගම් වෙත යොමු කර තිබෙන අන්තර්කාලීන හිමිකම්වල ශ්‍රී ලංකා රජය වෙත නොගියු හිමිකම් අය කර ගැනීමටත් කටයුතු කරමින් පවතී. 8. එවැනි මැදිහත් වීමක් සිදු කර ඇත්නම් ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කෙරෙනු ඇත. 9. මේ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යවරයා විමසිය යුතුවේ. 10. හත්වන ප්‍රශ්නයට ලබා දී ඇති පිළිතුරම අදාළ වේ. 11. මෙම වේශනයට අදාළව සිංගප්පූරුවේ නඩු පැවැරීම නෛතිකව වාසිසාගත තත්ත්වයේ නෛතිකභාවය සම්බන්ධයෙන් සම්පූර්ණ නෛතික විග්‍රහයක් සිංගප්පූරුවේ ස්වාධීන නීති උපදේශකයන් සහ නීතිපති දෙපාර්තමේන්තුව සමග මෙම වේශනයට අදාළ නීති උපදේශ දෙනු ලබන ඕස්ට්‍රේලියානු නීති උපදේශක සමාගම මගින්ද ලබාගෙන ඇති අතර එකී නීති විග්‍රහයන් සියල්ලම අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමෙන් අනතුරුව නිසි පැහැදිලි කිරීමකින් පසුව අමාත්‍ය මණ්ඩලය විසින් 2022 දෙසැම්බර් 12 වන දින එය අනුමත කර ඇත. 12. 11 වන ප්‍රශ්නයට ලබා දී ඇති පිළිතුරම අදාළ වේ. 13. සිංගප්පූරුවේ නඩු පැවැරීම සඳහා අවශ්‍ය මූලික වියදම් සඳහා වූ ඇස්තමේන්තු අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. 14. සිංගප්පූරු වාණිජ අධිකරණයේ පැවරීමට නියමිත මෙම වේශනයට අදාළ වූ හිමිකම් නඩුවේ සාක්ෂි මෙහෙයවීම සඳහා දුරස්ථ සාහෝ මාර්ගගත සන්නිවේදන ක්‍රමවේදයන් වැනි දැනට ශ්‍රී ලංකාවේ අධිකරණවල සහ අන්තර්ජාතික අධිකරණවල නඩු මෙහෙයවීම සඳහා යොදාගනු ලබන ප්‍රචලිත තාක්ෂණික සන්නිවේදන මෙවලම් භාවිතා කිරීමට නියමිතව ඇත. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ මෙම විෂය පිළිබඳව ප්‍රවීණත්වයක් ඇති ස්පාක් හෙල්මෝ ලෝයස් කියන නීතිච්ච ආයතනයෙන් උපදෙස් ලබාගෙන තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුව. ඒ උපදෙස්වලට අනුකූලව සහ ස්වාධීනව ඒ පිළිබඳව කරුණු ගවේෂණය කිරීමෙන් අනතුරුව සිංගප්පූරු අධිකරණයේ නඩු පැවරීමේ කටයුතු ඩෙන්ස්ටන් රොඩික් ඇන් ඩේවිඩ්සන් LLP කියන ඒ ආයතනය මගින් සිදු කිරීමට නියමිතයි. ඒ වගේම මම කලින් සඳහන් කරා නවබාර හිමියන් සහ රක්ෂණ ආයතන ඔවුන්ගේ වගකීම් සීමා කිරීම සඳහා නඩුකරයක් කිංග්ස් බෙන්ච් එකේ අඩ්මිරල්ටි ඩිවිෂන් එකේ තමයි මහා බ්‍රිතාන්‍යය පුරු කරලා තියෙන්නේ. ඒ බන්දි සීමාව ඉවත් කර ගැනීම සඳහා අදාළ නීතිමය කටයුතු කිරීම සඳහා DAC Beechcroft LLB කියන LLP නැමැති නීතිච්ච ආයතනයේ උපදෙස් මත රාජනීතිඥ කිංග්ස් කවුන්සල් පීටර් මැක්ඩොනල් එගර්ස් කියන නීති විශාරදවරයෙක් අපි ඒ වෙනුවෙන් යොදාගෙන තිබෙනවා. ඒ අනුව නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙන විට සියලු කටයුතු අපි සිදු කරමින් තිබෙනවා. එම නඩුව අද දිනේදී සිංගප්පූරු අධිකරණයේ පැවරීමට නියමිතයි. ඒකම කියන්නට ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ නඩුකර පැවරීම සම්බන්ධව අප්‍රේල් 4 දින ආංශික අධීක්ෂණ කාරක සභාවේ රැස්වීමක් පැවතුණා. ඒ රැස්වීමට ඒ ආංශික කාරක සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ මෙම කටයුතු කරන නීතිඥවරුන් කැඳවා තිබුණා. ඒ වගේම ධීවර ප්‍රජාව නියෝජනය කරන්න යම්කිසි නියෝජිතවරු ගණනාවක් හිටියා, පියතුමන්ලා ගණනාවක් හිටියා. ඒකම මෙම නැවේ හිමිකරු සහ ඒ නැව රක්ෂණය කරලා තිබෙන PNI ක්ලබ් එකේ සමාජිකය, කියන්නේ ඒ ආයතනයේ නීතිඥවරුන් විදිහට DLNF ඩිසේරම්ස් නීතිඥ ආයතනයේ නීතිඥවරුන් 6 හැඳවලා තිබුණා. ඒ ක්‍රියාවලිය පිළිබඳව ගරු කතානායකතුමනි, මම මගේ අප්‍රසාදය පළ කරනවා මේ අවස්ථාවේදී. ඒක ලංකාවට අපිට ගන්න තිබෙන මේ නඩුවේ වන්දි ගන්න තිබෙන අවස්ථාව අහිමි කිරීම සඳහා ගත් ප්‍රයත්නයක් කියලා බොහොම පැහැදිලිව පෙනෙනවා. එතකොට අපේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන්නලා අර විෘත්තිකාරීන්ට පෙනී සිටින නීතිඥවරු ඉදිරියේ, ඒ වගේම විශේෂඥ කමිටුව කැඳවලා ඒ විශේෂඥ කමිටුවෙන් ප්‍රශ්න කරනවා විත්තියේ නීතිඥවරු ඉදිරියේ, ඔබ මොකද්ද කරේ, කොහොමද පරීක්ෂණ කටයුතු කරේ. එතකොට මේ සියල්ල හෙළිදරව් වීම තුළ මේ නඩුවට ඉතා විශාල අගතියක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එහෙම අගතියක් වුණොත් එම මේ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ මේ කැඳවපු උදවිය ඒකේ වගකීම බාරගත යුතුව තිබෙනවා. අපි කියන්න ඕන මේ ගරු නියෝජ්‍ය කතානායක තුමනි ඒ නීතිඥවරුන් සම්බන්ධයෙන්ුත් යමක් කියන්න ඕන. මේක බරපතල ගණයේ නීතිඥවරුන්ගේ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක්. නීතිඥවරුන් තමන්ගේ සේවාදායකයන් වෙනුවෙන් මොකද වෙන්නේ, කොහෙද නඩු දාන්නේ, කොතනද රැස්වීමේ තියෙන්නේ කියලා යාචකයන් වගේ හොයාගෙන යන්න හොඳ නැහැ. මේක ජාතික ප්‍රශ්නයක්. නීතිඥවරුන් තමන්ගේ වෘත්තීය ගරුත්වය රැකගන්න ඕන. ඒක නිසා නඩු තියෙන හැටි, නඩු ගැන කතා කරන්නේ කවුද, ඒක කොයිද තියෙන්නේ කියලා හොය හොයා යන සම්ප්‍රදායක් නීතිඥ වෘත්තියට අයිති නැහැ. ඒක ඉතා පහත් මට්ටමේ ක්‍රියාවක්. ඒකම නීතිඥවරුට ඕනම කෙනෙකුට පෙනී හිටින තියෙන අයිතියට අපි ගරු කරනවා. හැබැයි මතක තියා ගන්න ඕන මේ ශ්‍රී ලංකා රාජ්‍යයට වෙච්ච හානියක්. දැනට තක්සේරුව ඩොලර් බිලියන 6.4ක්. අපි අවුරුද්ද 30 උත්සාහ කරලා IMF එකෙන් ලබා ගන්න සහනය අවුරුදු 4කට ඩොලර් බිලියන 2.9යි. එතකොට මේ කටයුත්ත අපි කරන්න යනකොට මේකට විවිධාකාරයෙන් හුඟක් බාධා සිද්ධ වුණා. ඒකම කියන්න ඕන මම මීට පෙර එළිදරව් කරා. දැන් මේ පිළිබඳව එකිනෙක පාර්ශ්වයන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ චෝදනා කරන එකෙන් මම ඉල්ලුවා එහෙම දෙයක් වෙලා තියෙනවා මට තොරතුරු ලබා දෙන්න කියලා. ඒ තොරතුරක් ලැබුණා. මට සාක්ෂියක් ලැබුණේ නැහැ, මට තොරතුරක් ලැබුණා. මම හිතන්නේ සාක්ෂිය ලැබුණා. ගරු චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමාට සාක්ෂියක් ලැබිලා තියෙනවා. එතුමා නංගම් කිව්වා. හැබැයි මට ලැබුණේ තොරතුරක් නිසා මට නංගම් මං හෙලිදරව් කරන්නේ නැතුව නම් ඉවරනාට පස්සේ කියන්නේ. ඉවරනාට පස්සේ කියන්නේ මම කතා කරලා ඉවරනාට පස්සේ කියන්නේ.
ගරු දුන්නට පස්සේ ඔබතුමා
මේක නෑ නෑ දෙන්න. අව පැය දෙකක් දෙන්නම් උත්තර දෙන්න. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වනවා පොලිස්පතිතුමාගේ නියෝග මත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිතුමා විසින් පරීක්ෂණ කටයුතු සිදු කරනවා. දැන් මේ පිළිබඳව හුඟක් මට අභියෝගත් කරලා තියෙන පුළුවන් නම් නමිලිදරව කරන්න කියලා මම අධිකරණ ඇමතිවරයා විදිහට නීතියට ගරු කරමින් මේ කටයුත්ත කරේ. මොකද ඒක එළිදරව් වීම සිද්ධ වෙන්න ඕන පොලිසිය විසින් නිසා. නමුත් මම අද එළිදරව් කරනවා මේ පාර්ලිමේන්තුවේදී. මේක වගකීම මම බාරගන්නේ නැහැ. මේක තොරතුරක්. මේක සාක්ෂියක්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒක සාක්ෂියක්ද නැද්ද කියලා තෝරගන්න ඕන, තේරුම් ගන්න ඕන පොලිසිය පරීක්ෂණ කරලා අවසාන නිගමනය දුන්නම. ඒකේ නමක් විදිහට තියෙනවා චාමර ගුණසේකර, නට්වෙස් සෝට් කෝඩ් 500000, account number 154-79334, IBAN නම්බර් එකක් තියෙනවා GB53NWBK5.5 1547-92-34, BIC NWBK GB2L US$250 million ඉන් දිස් account කියලා තමයි මේ තොරතුරු මට ලැබුණේ. ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු දැන් සිද්ධ කරගෙන යනවා. එතකොට ගරු නියෝජ්‍ය කතානායක තුමනි 4 වෙනිදා ආංශික අධීක්ෂණ කාර්යක සභාවට ආපු විත්තිය නීතිඥවරු ඉතාමත්ම උද්දාමයෙන් යුතුව වගේ කිව්වා, අපි මේ වෙච්ච පරිසර හානිය වෙනුවෙන් ඩොලර් මිලියන 16ක් මේ වෙනකොට ගෙවලා තියෙනවා කියලා. ඒ පරිසර හානිය වෙනුවෙන් සතියක් අජවලා නැහැ ගරු නියෝජ්‍ය කතානායක තුමනි. දීවර ජනතාවට වෙච්ච අලාභය සම්බන්ධව අර ප්ලාස්ටික් නර්ඩල්ස් වගේ දේවල් අපද්‍රව්‍ය ඉවත් කරන්න, ඒ වගේ දේවල් වල තමයි ඒගොල්ල යම් යම් මුදල් ප්‍රමාණයක් දීලා තියෙන්නේ. ඩොලර් මිලියන 10ක් 12ක වගේ ප්‍රමාණයක් සමහර ඒවා රුපියල් වලින් සමහර ඩොලර්ස් වලින් දීලා තියෙනවා. හැබැයි ඒ සමාගමම මේ නැවේ සැකිල්ල රැක් එක අදින්න මේ වන විට කොන්ත්‍රාත්තුව දීලා තියෙනවා ඩොලර් මිලියන 450. මේ රැක් එක ගෙනියන්න විතරක් ඩොලර් මිලියන 450 ගැන ඒක ලොකුවට කතා කරපු නැති නීතිඥ මහතුරු ටික මේ අහිංසක ධීවර ජනතාවට වෙච්චසා අර අපද්‍රව්‍ය ඉවත් කරන්න ගෙවපු ගාණ ඉතා ලොකු ගාණක් විදිහට මේ පාර්ලිමේන්තුවේ ආංශික කාර්යක සභාවටත් කරුණු ඉදිරිපත් කරන්න කටයුතු කරා. ඒක ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගිය සතියේදී අපිටත් මටත් ගරු විදේශ කටයුතු ඇමතිතුමාටත් දැනුම් දුන්නා ඉන්දියානු රජය විසින් මෙම නෞකාවේ හානිය මෙන්ම මීට පෙර මාස 8කට පෙර නිව් ඩයමන්ඩ් නෞකාවෙනුත් නැගෙනහිර වෙරළේ විශාල හානියක් වුණා ගිනි ගැනීමකින් ටැංකර එකක්. ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ජනරජයේ ඉල්ලීම මත අපිට උදව්වට ඇවිල්ලා මේ පිරිසිදු කිරීම, මේව තවදුරටත් මේව ගින්න ව්‍යාප්ත වීම හානිය සිදුවීම වළක්වා ගැනීම සඳහා ඉන්දියානු නාවික හමුදාවේ සහාය අපි ලබා ගත්තා. ඒ වෙනුවෙන් නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධව සිදු කරන ලද ගනුදෙනු සම්බන්ධව ඉන්දියානු රුපියල් මිලියන 400ක් ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධව ඔවුන්ට වියදම් වූ මුදල ඉන්දියානු රුපියල් මිලියන 495ක් අපි විසින් ඔවුන්ට ගෙව යුතුයි කියලා දැනුම් දීලා තියෙනවා. ඒ අනුව අපි උපදෙස් දීලා තියෙනවා ගරු නීතිපතිතුමාට මේ මිලියන ඉන්දියානු රුපියල් මිලියන 895ක් අපි ගොනු කරනු ලබන නඩුවේ නඩු නිමිත්තක් විදියට එකතු කරලා ඒකත් මේ නව සමාගමෙන් සහ ආරක්ෂණ සමාගමෙන් ලබා ගන්න ඒ නඩුවට කටයුතු කරන්න කියලා. ඒකම කියන්නට ඕන නිව් ඩයිමන්ඩ් නෞකාව පිළිබඳවත් ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නේ අන්තර්ගතයි. මේක තෙල් නැමක් 2020 සැප්තැම්බර් 3 වෙනිදා නැගෙනීර වෙරළේ මේ සිද්ධිය සිද්ධ වුණේ. වන්දි ලෙස මේ වන විට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 442යි. එතකොට ඒ සම්බන්ධව නඩු තුනක් අපි පවරලා තියෙනවා. සමුද්‍රීය පරිසර හානිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 22ක් නාරා ජාතික සමුද්‍රීය ඒ ආයතනය විසින් දරන ලද වියදම් එක්සත් ජනපද ඩොලර් 75,640ක් ධීවර ප්‍රජාවට සිදු පාඩු ඇමරිකානු ඩොලර් 273,014ක් විදිහට නඩු තුනක් අපි පවරලා තියෙනවා. එතකොට මේ නීතිඥවරු කල් තියාම මේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ සිද්ධිය සම්බන්ධව කරුණු හොයන්න අපිට මේක සමතේ කරන්න පුළුවන් කියලා නිලධාරීන්ගේ දේශපාලඥින්ගේ පස්සේ ගියා අපි දැක්කා. හැබැයි දැන් මේ නඩු තුන පවරලා තියෙනවා. දැන් ධීවර ප්‍රජාවට වෙච්ච හානිය අය කරගන්න පවරපු නඩුව ශ්‍රී ලංකා අධිකරණේ මහ අධිකරණේ පැවරුවේ. ඒකේ සිතාසි දැන් බාර දීලා තියෙනවා. ඒත් මේ විත්තිකාර සමාගම ඉන්නෙත් නැහැ. දැන් මේ නඩු තුනම සිතාසි බාර දීම පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධව ගරු කතානායකතුමනි, රට තුළ විශාල මතයක් ගොඩ නැගුවා මේ නඩු පවරන්නට ඕන කණ්ඩායමක් කියනවා ලංකාවේ කියලා, කණ්ඩායමක් කියනවා සිංගප්පූරුවේ කියලා. මේ සම්බන්ධව මීපා ආයතනය විශේෂඥ කණ්ඩායමක් යොදවලා ජනාධිපති නීතිඥ රොනල් පෙරලා, ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර සහ තවත් මාලක ගුණසේකර මැතිතුමා මේ තුන්දෙනෙක්ගෙන් උපදෙස් අරන් තියෙනවා. මාලක තියෙනවා ඒ නීති උපදේශයේ. ඒගොල්ල කියනවා මේ නඩු අනිවාර්යයෙන්ම පැවරිය යුත්තේ ශ්‍රී ලංකාවේ අධිකරණය තුලයි කියලා. ඒ කරුණ ඉදිරිපත් කළාට පස්සේ මම ඒගොල්ලන්ට ආරාධනා කරා. එක පැත්තකින් ඒගොල්ලන්ටත් අනිත් පැත්තෙන් නීතිපතිතුමාටත් ආරාධනා කරලා දෙගොල්ලෝ එකට වාඩි කරවලා මම කිව්වා දැන් සාකච්ඡා කරලා බලන්න මේකේ හරි දේ මොකක්ද කියලා. මමත් ඒ සභාවේ හිටියා සාකච්ඡාවේ. ඒ සාකච්ඡාව අවසානයේදී ලංකාවේ නඩු පැවරිය යුතුයි කියලා උපදෙස් දීපු විශේෂඥයෝ තුන්දෙනාම නීතිපතිතුමාගේ මතය අනුව සිංගප්පූරුවේ මේ නඩුව පැවරුවොත් තමයි ශ්‍රී ලංකාවට වාසිය තියෙන්නේ කියන කාරණේ නිවැරදියි කියලා පිළිගත්තා. ඒ විරුද්ධව මත දීපු අය නීතිපතිතුමා මා ඉදිරියේ පිළිගත්තා. ඒ අනුව තමයි අපි මේ කටයුත්ත සිදු කරගෙන ගියේ. ඒකම ගරු කතානායකතුමනි, මේ කාරණයක් සඳහන් කරන්නට ඕන. අපිට නිව් ඩයමන්ඩ් නෞකාවේ ලැබිය යුතු වන්දි ප්‍රමාණය ලබා ගන්න මෙහෙම නඩු තුනක් පවර පවර විත්තිකාරය හොය හොයා යන්න කිසි උමනාවක් නැහැ. ඒ නෞකාව ලංකා මුහුදු තීරයේදී ශ්‍රී ලංකන් වෝටර්ස් තුල තමයි මේක සිද්ධ වුණේ. මේ නැව සම්පූර්ණයෙන් විනාශ වෙලා තිබුණේ නැහැ වෙලාවේ. එතකොට මේ නැව ලංකාවෙන් පිටතට ගෙනියන්න එපා කියලා, ලංකා මුහුදෙන් එළියට ගෙනියන්න එපා කියලා නීතිපතිතුමා උපදෙස් දුන්නා. ඒ උපදෙස් දුන්නට පස්සේ දින කීපයකට පස්සේ මේක මුදා හැරියා. ඒ මුදා හැරීම සම්බන්ධවත් මම කරුණු සොයලා බැලුවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ මුදා හැරීම සම්බන්ධව නියෝගය දීලා තියෙන්නේ ජයන්ත කොළඹගේ මැතිතුමා. එතුමා එතකොට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා. එතකොට ඒක අනුව මෙන්න මෙහෙමයි ඒකේ කියන්නේ. ඒ ඊමේල් පණිවිඩය මල්ලක තියෙන, මම අවශ්‍ය නම් සභාගත කරන්න. ඒකේ කියනවා කමාන්ඩර් ඔෆ් ද නේවි ස්ට්‍රෝක් චෙයාර්පර්සන් මීපා HE the president has directed me to inform you to release MT new diamond considering the potential danger of keeping the unmanned and damaged ship in Sri Lankan EEZ due to deteriorating weather and it goes on. එතකොට දැන් මෙම මේ කාරණය ඇත්ත නැත්ත හොයාගන්න අපිටත් උමනාකම තියෙනවා. ඒක නිසා මම හිටපු සමුද්‍රීය අධිකාරියේ සභාපතිතුමියගෙනුත් මේ පිළිබඳව ඇහුවා. එතුමියත් මේ කාරණය එලිදරව් කරා. ඊළඟට මේක ඇත්ත නැත්ත සොයාගන්න හිටපු ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මම කතා කරා. හොද මේකේ තියෙන්නේ ජනාධිපතිතුමාගේ නියෝගයක් මත කියලා. දැන් ජනාධිපතිතුමාගේ උත්තරය එතුමා පැහැදිලි කිරීම කරා. එතුමා කිසිම අවස්ථාවක මේ නැව ලංකාවේ මුහුදු සීමාවෙන් එළියට ගෙනියන්න කියලා නියෝගයක් දීලා නැහැ. හැබැයි ගරු නාලක ගොඩහේවා මැතිතුමා ඉල්ලීමක් කරලා තියෙනවා හිටපු ගරු ජනාධිපතිතුමාගෙන් මේ නැව එළියට ගෙනියන්න දෙන්න කියලා. ගරු හිටපු ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙනවා එහෙම ගෙනියනවා නම් නීතිපතිතුමාගේ නියෝගයක් මත පමණයි අවසර දිය යුත්තේ. එහෙම එළියට ගෙනියනවා නම් අපිට වෙච්ච හානිය සම්පූර්ණයෙන් තැම්පත් කරලා මිසක් මේ නැව එළියට ගන්න දෙන්න එපා කියලා හිටපු ජනාධිපතිතුමා පැහැදිලිව නියෝගයක් ලබා දීලා තියෙනවා. එතුමා ඊයේ රැත් එක මට තහවුරු කරා. අද උදේත් මම දෙවනුවත් තහවුරු කරගත්තා. එතකොට ඒ කාලෙදී තමයි මේ එතුමා අනිත් එක තමයි මේ ජයන්ත කොළඹගේ මහත්මයා කියන්නේ විදේශීය කටයුතු අමාත්‍යාංශ ලේකම්. ජනාධිපතිතුමා නියෝගයක් දෙනවා නම් ජනාධිපති ලේකම්තුමා හරහා මිසක් වැඩිම වුණොත් ආරක්ෂක ලේකම් හරහා තමයි එවැනි නියෝගයක් දෙන්නේ. එතකොට මේ කාර්යනේ හිටපු ජනාධිපතිතුමා දැනගෙන සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. පැහැදිලි ලෙසම මේ ඉල්ලීම දිගින් දිගටම කරා කියලා සඳහන් කරේ හැම පාර්ශ්වයෙන්ම ගරු නාලක ගොඩහේවා මන්ත්‍රීතුමා. අපිට මතකයි එතුමා මට මතකයි ටෙලිවිෂන් එකටත් ඇවිල්ලා කිව්වා මාධ්‍යයටත් ඇවිල්ලා කිව්වා මේ මැරිච්ච කැස්බෑව ගොඩ ගහන්නේ මේ නැවේ වෙච්ච හානියෙන් නෙවෙයි මන්සූන් කාලෙට මෝසම් කාලෙට කොහොමටත් කැස්බෑව මේ මැරිලා ගොඩ ගහනවලු. එහෙම කතාවකුත් මාධ්‍යය කිව්වා. ඉතින් ඒක නිසා මේක පිළිබඳව අපිට ලොකු ගැටලුවක් දැන් තියෙනවා. මම ආරාධනා කරනවා ඔබතුමා කතා කරලා පක්ෂ නායකතුමාලත් එක්ක ඕනනම් කතා කරලා මේ පාර්ලිමේන්තු තේරීම් කාර්ය සභාවක් හරි දාලා මේක හොයන්න. මේව මින් ඉදිරියට හරි මේව වළක්වන්න ඕන. මේක වගකීම කවුරු හරි ගන්න ඕන. එදා නැවට යන්න දුන්න නිසා අපි අද අධිකරණවල නඩු තුනක් දාගෙන විත්තිකාරය හොයාගන්න බැරුව සිතා සිටික බෙදා ගන්න බැරුව අපි දුක් විඳිනවා. අපේ අලාභ ලැබෙන්නෙත් නැහැ, හානිය ලැබෙන්නෙත් නැහැ. එතකොට දැන් මේ පිළිබඳව එක්ස්ප්‍රෙස් පර්ල් සම්බන්ධව යම් මත ගැටුම් තිබුණා ගරු කතා නැකතුනි. මත ගැටුම් තිබුණා ඇත්ත වශයෙන්ම මේක හිටපු ගරු ඇමතිතුමා අපේ ශබ්‍ර ඇමතිතුමා මේකට හුඟක් මැදිහත් වෙලා කටයුතු කරා. මට කලින් එතුමා අවශ්‍ය නම් තවත් සියලු විස්තර ටික ලබා දේවි. ඊට පස්සේ මම මෙතනට ආවට පස්සෙත් මටත් තේරුණා මෙතන යම් කිසි මත ගැටුම් තිබුණා. ඒක නිසා අපි බොහොම සාමකාමී ලෙස විශේෂඥ කමිටුවත් මී පායතනයත් නීතිපති දෙපාර්තමේන්තුවත් ජෙනල්ලා සති දෙකෙන් දෙකට වගේ සාකච්ඡා තියලා අපි අගය කරන්න ඕන ගරු නියෝජක කතානායකතුමනි. මේ වார்த்தාවක් හදන එක කෙනෙක්වත් පොඩි වැඩක් නෙවෙයි. 40 දෙනෙක්පත් කරලා විශාල වார்த்தා වෙලුම් ගණනාවක් මේකේ තියෙනවා. මොකද මේක අධිකරණයට ගෙනියම ඔප්පු කරන්න පුළුවන් විදියට විද්‍යාත්මක ක්‍රමයට ඒගොල්ලන් මේක හදන්නත් ඕනේ. ඒකත් හදලා දුන්නා. අපි අවසන් දිනයක් නියම කරා ගිය අවුරුද්දේ සැප්තැම්බර් 23. ඒ දිනේදී ඒගොල්ලන්ට දී ගන්න බැරි වුණා. ඒගොල්ලන්ට සාධාරණ හේතු තියෙන්නට ඇති. ඕම නමුත් ජනවාරි මාසේ මැද ඒ වார்த்தා ටික ලබා දුන්නා. ඒ වார்த்தා අනුව මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය සියලු පියවර අරගෙන තිබෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. අද දිනේදී සිංගප්පූරු අධිකරණයේ මේ නඩු කටයුත්ත පැවරෙනවා. මේ පිළිබඳව වාද විවාද ඕන තරම් කෙරෙන තරමට හොඳයි ජනතාව දැනුවත් කරන්න. හැබැයි මම එක ඉල්ලීමක් කරනවා. ශ්‍රී ලංකා රජයට ගන්න තිබෙන මේ වන්දි මුදල ලබා ගැනීමේ නඩු කරේට අවාසි නොවන විදියට හැමෝම වගකීමෙන් යුතුව කටයුතු කරනවා නම් අදහස් ප්‍රකාශ කරනවා නම් හොඳයි කියන යෝජනාව මම කරනවා. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි. ගරු විපක්ෂ නායකතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ මතු කිරීම පිළිබඳව.
බොහොම ස්තුතියි ගරු චන්දි මීරා කොඩිමැතිතුමා ඔබතුමාගේ.
ගරු නියෝජක කතානායකතුමනි, අපේ ඇමතිතුමා මගේ නම සඳහන් කරා. මේ මුදල අපේ රටට සිදුවෙච්ච පරිසර හානිය සලකලා ලබා ගැනීමට කටයුතු කළ යුතුව තිබුණේ මීට අවුරුදු ගණනාවකට කලින්. දැන් අවුරුදු දෙකට ළඟයි, ප්‍රිස්ක්‍රයිබ් වෙන්න ළඟයි. මේ ප්‍රමාදයට හේතුනේ කුමක්ද කියන කාරණය අනිවාර්යයෙන්ම හොයන්න ඕන. නමක් සම්බන්ධව ඔබතුමත් කියන මටත් දැනගන්න ලැබිච්ච චාමර ගුණසේකර කියන්නේ කවුද, කවුරු වෙනුවෙන් මේක ලබා ගත්තද, මේ තියෙන සම්බන්ධය මොකද්ද, මේ මුදල් දීම හින්දා ප්‍රමාදයක් සිද්ධ වුණාද කියන එක සම්බන්ධව ඔබතුමා දුරකථනයෙන් කතා කරාලු. හිටපු ජනාධිපතිවරයා ඇතුළු හැම දෙනාගේම ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශනයක් කරනවා වගේම මම ඉල්ලා හිටිනවා මේ සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දාන්න. මොකද 6.5 බිලියන් ලබා ගත හැකියි කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. අපිට මේ IMF එකෙන් ලැබෙන මුදල වගේ තුන් ගුණයකට සමානයි. ඒ නිසා ඒ සම්බන්ධව තේරීම් කාරක සභාවක් පත් කළ යුතුයි කියලා මම යෝජනා
කරනවා. අරුන් එක පැනන්දවත්වා
කතාන්නේ. මෙම මෙම කාරණාව සම්බන්ධව ගැසට් වෙලා තියෙන විශේෂ භාර රාජ්‍ය අමාත්‍යංශය සහ රාජ්‍ය අමාත්‍යවරයා මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා ගරු විපක්ෂ නායකතුමාට මේ කාරණාව තමුන්නාංශ මේ පාර්ලිමේන්තුවේ මතු කිරීම සම්බන්ධ. ඒ වගේම තමයි ස්තුතිවන්ත වෙනවා අධිකරණ අමාත්‍යතුමාට මේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. අපි ඉතාමත් ආයතනයක් හැටියට ඉතාමත් ලොකු ඛේදවාචකයක ඉන්නේ නියෝජ්‍ය කතානායකතුමනි. මේ එක්ස්ප්‍රෙස් වර්ල් නෞකාවෙන් වෙච්ච හානියත් එක්කලා සමස්ත ධීවර ප්‍රජාවට විතරක් නෙමෙයි සමස්ත ජන ජීවිතයටම ලොකු හානියක් වෙලා තියෙනවා. දිනෙන් දින මේ හානිය තියෙනවා. අද වුණත් ගිහිල්ලා බැලුවොත් එහෙම ඔය බටහිර වෙරළ තීරය පුත්තලන් දිස්ත්‍රික්කයේ, ගම්පා දිස්ත්‍රික්කයේ, කොළඹ දිස්ත්‍රික්කයේ කළුතරට වෙනකන් මේක මේ හානිය දිනෙන් දිනම සිදුවෙනවා. පොඩි ප්ලාස්ටික් කෑලි අදරත් බොහොඳට ගොඩ ගන්නවා, මේ වෙරළට ගොඩ ගන්නවා, විශාල වශයෙන් අපි එකතු කරනවා. ඊළඟට ගත්තාම අපේ මත්ස්‍ය සම්පතට මේක විශාල හානියක් වෙලා තියෙනවා. හැබැයි දැන් අපි ලොකු අමාරුවක් වටලා තියෙනවා ආයතනයක් හැටියට. මූලික එකඟතාවය තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේකට මූලික මුදලක් දෙන්න ඕන. මේ එකතු කිරීම සම්බන්ධයෙන් මූලික මුදලක් ලබා දීමට ඒ අධීක්ෂණ කටයුතු වෙරළ සම්බන්ධයෙන් ලෝකයේ තියෙන ප්‍රධානම ආයතනයක් වන ITOF කියන ආයතනය තමයි මේකේ අධීක්ෂණ කටයුතු කරන්නේ. අද මේ නැවේ කොටස් එළියට ගන්න යන්න, ඒ කියන්නේ නැවේ කොටස් ඒ අය අපෙන් ඉල්ලීමක් කරලා නැවේ කොටස් ගෙනියන්න කියලා, නමුත් ඒකේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්කලා අද සම්පූර්ණයෙන් මුදල නවත්තලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නයට ප්‍රධානම උත්තරේ මේ දෙන්නේ. අද සම්පූර්ණයෙන්ම අපිට එක්කල මූලික එකඟතාවයකට ආව ඒ එකතු කරන ප්ලාස්ටික් සහ ඒ සම්බන්ධව ගෙවීම නවත්තලා තියෙනවා. ඉතින් අපි හිතනවා අද ඊළඟට අපි නියෝජ්‍ය කතානායකතුමනි, මමත් දරපු මග මම පෞද්ගලිකව දරපු මතය තමයි මේ නඩුව මේ රටේ දාන්න ඕන කියලා, අපේ රටේ දාන්න. නමුත් මේ පැහැදිලි කිරීම අපිට විශේෂම නීතිපති දෙපාර්තමේන්තුව මේ හා සම්බන්ධව අනිකුත් අය අර අලුතෙන් පත්වෙච්ච සභාපතිවරයාව පත් කිරීම පවා අපි කළේ මේ නඩුවට සම්බන්ධව. මේ නඩුවට සම්බන්ධව ඉතාමත් නීතිඥවරයෙක්ව පත් කළා. මේ මේ නීතිපති දෙපාර්තමේන්තුව සහ අපි අතර තියෙන ඒ ගැටලු තියෙනවා නම් විසඳගෙන ඒ විදිහට තමයි මේ නඩුවට දැන් අපිත් අවසානයේදී දැන් අපි ඒකකතාවේ දීලා තියෙනවා. මේ නඩුව සිංගප්පූරුවේ පවත්වන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේකේ පළවෙනි එක සම්බන්ධයෙන් පළවෙනි නව සම්බන්ධයෙන් බ්ලූ ඩයමන්ඩ් නව සම්බන්ධයෙන් අපැහැදිලි තහාවයන් කීපයක් තියෙනවා. නිව් ඩයමන්ඩ් සම්බන්ධයෙන් අපැහැදිලි තහාවයන් කීපයක් තියෙනවා. මම මේක පාර්ලිමේන්තුවේ මේ ඉතිස්සලත් මතු කළා. මේක එක එක අයට චෝදනා තියෙනවා, මේක එක එක අයට නම් කියවෙනවා. අපි ඒක අපි ඒක තහවුරු කරලා කතා කරනවා නෙමෙයි. හැබැයි මේ සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉන්න වෙලාව විපක්ෂ නායකතුමා මේක ලොකු ඛේදවාචකක් අනිවාර්යයෙන්ම අර චන්දිම විරක්කොඩි මැතිතුමා කිව්වා වගේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍යමයි මේකට. අධිකරණතුමාත් දැන් ඒකදී මතු කරා මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පළවෙනි කාරණාව සම්බන්ධයෙන්. ඒ කියන්නේ පළවෙනි නැව. මේක අපිට වන්දියක් ගන්න පුළුවන් එකක්, අපිට දැවැන්ත විනාශයක් වෙච්ච එකක්. දැන් අද වෙනකොට එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවත් එක්කලා තියෙන විනාශයට ගෙවන ගාන අර සුළු හරි ගෙවන ගාන සම්පූර්ණ නවත්තලා තියෙනවා. ඉතින් දැන් අද මේ නඩුව සිංගප්පූරුවේ අපි හිතමු සිංගප්පූරුවේ දාලා තව අවුරුදු ගණනාවක් මේ නඩුව ගියොත් ඒ මේ හානිය දිගින් දිගටම සිද්ධ වෙනවා. හැබැයි මේ හානිය අඩු ගානේ ප්ලාස්ටික් අර කෑලි ටික එකතු කරගන්නවත් ඒ එකඟතාවයටපත් වෙච්ච මුදල් ටික දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා නියෝජ්‍ය කතානායකතුමනි, නැවතවතාවක් කියන්නේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් උත් මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාවය තියෙනවා. ඒක අපි අනිවාර්යයෙන්ම අධිකරණ මැතිතුමත් එක්කත් එකතු වෙනවා, තේරීම් කාරක සභාවක් ලබා දෙන්න කියලා කටයුතු ඉල්ලීම කරනවා.
භවංශයේ නාලක් ගොඩේව මැතිතුමා.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. ගරු විජේදාස රාජපක්ෂ අපේ අධිකරණ මැතිතුමා, මුළු කතාවම මම අහගෙන හිටියේ නෑ. හැබැයි මම පල්ලයට යනකොට කවුද කිව්වා ඔබතුමාගේ නම කියනවා කියලා පාර මංගිලා ටීවී එකේ පොඩ්ඩක් බැලුවා. ඒ නිසා මට ඇහිච්ච ටිකට විතරයි මට කතා කරන්න පුළුවන්. ගරු අධිකරණ ඇමතිතුමනි, එක්ස්ප්‍රෙස්සල් නෞකාව ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මගේ නමක් ඔබ සඳහන් කරපු නිසා, නම සඳහන් කරපු නිසා, මම ඔය නැව ගිදි ගන්න වෙලාවේ මුල සුමාන දෙකේ වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමතිවරයා වශයෙන් සිටියා. කැබිනට් අමතිවරයා නෙවෙයි, රාජ්‍ය අමතිවරයා වශයෙන් සිටියා. ඔය නැව වරායට ඇවිල්ලා ගිනි ගන්න පටන් ගන්නේ මැයි මාසේ 20 වෙනිදා. නැව දවස් 12ක් විතර ගිනි ගන්නවා. මට මතක හිටින්නේ ජූනි මාසේ 2 වෙනිදා විතර නැව ගිනි ගන්නවා. නැව ගිලෙනවා. එතකොට මගේ කාර්යභාරයේ උනේ මූලික වශයෙන්ම ඒ වෙලාවේ වෙරළ සම්බන්ධයෙන් ඒ කන්ටේනර්ස් කීපයක්ම මුහුදට කඩා වැටිලා වෙරළට විශාල වශයෙන් අපද්‍රව්‍ය ගොඩ ගන්න පටන් ගත්තා. අපි ඒ සුද්ධ කිරීමේ කාර්යභාරය පටන් ගත්තා. ඒ සුද්ධ කිරීමේ කාර්යභාරය වලට තමයි අපේ මූලික අවධානය යොමු වෙලා තිබුණේ. මොකද ගින්න තාම යනවා, නැවත අත තියන්නවත් බෑ කාටවත්. එතකොට ඒ වෙලාව තමයි ඔබතුමා මේ අර කැෂ්බෑ කතාවකුත් මතක් කරන්නේ. මම ඒකත් කියන්න ඔබතුමාට. දැන් අපි වෙරළ සුද්ධ කර කර ඉන්නකොට මට මතකයි එක්තරා මාධ්‍ය ආයතනයකින් ඇවිල්ලා මගෙන් අහුවා මේ නැව වරායට එන්න අවසර දුන්නේයි කියලා. මම හිතුවා ඒ වෙලාවේ ඒක මම දඩ දෙයක් නෙවෙයි, ඒක වරාය අමාත්‍යාංශයට අදාළ දෙයක්. ඒ කෙසේ වෙතත් ඕක නෙවෙයි මේ රටේ මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ වෙලාවේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ වෙරළට වෙලා තියෙන හානිය සහ පරිසරයට වෙලා තියෙන හානිය කියලා. ඊට පස්සේ ඉතින් ඒකට අමනාප වෙලා එන්න පුළුවන්. පහුවදා මම කියපු කතාව විකෘති කරලා රූපවාහිනියේ පෙන්නන. මොකද ඒ කතාව මගේ මාධ්‍යවේදී අහනවා මේ කැස්බෑව මැරෙනවා නේද මේ 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 ප්‍රශ්නේ නිසා කියලා. ඊපර මම කිව්වා කැස්බෑව මේ වාරකන් කාලට කැස්බෑව මැරෙනවා කියලා කතාවක් මේ පරිසරවේදියෙක් දාලා තිබ්බා වෙබ්සයිට් එකේ. හැබැයි මම පරිසරවේදියෙක් නෙවෙයි. ඒ නිසා මගෙන් ඔය වගේ ප්‍රශ්න අහන්න එපා. ඒකේ පරිසරවේදියෙක්ගෙන් අහන්න කියලා. ඒතර ඒකේ මුල කැලේ විතරක්. වාරකන් කාලට කැස්බෑව මැරෙනවා කියලා පරිසරවේදියා කිව්වා කියන කතාව නැතුව අර කැලේ විතරක් දාලා මට ලොකු මඩපාරක් ගැව්වා. ඒක කමන්නේ නැහැ. ඒ මාධ්‍යකරණයේනේ. මේ ඔබතුමාට මට කියන්න තියෙන්නේ මේ මම ජූනි මාසේ දෙවැනි සතිය වෙනකොට මම මේ අමාත්‍යාංශයෙන් ඉවත් වුණා. ඒ වෙනුවට වෙනත් අමාත්‍යවරයෙක් පත් කරන ලැබුවා. ඒ නිසා මේ අවුරුද්දකුත් මාසයක් වලක කාලය තුළ මම වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයෙක් සම්බන්ධ වෙලා හිටියෙත් සුමාන දෙකක් නැත්නම් තුනක් විතරයි. ඒ නිසා එතනින් පස්සේ සිද්ධ වෙච්ච දේවල්ට අපේ සම්බන්ධයක් නැහැ. මගේ පුද්ගලික මතය නම් අධිකරණ ඇමතිතුමනි, මේ නඩුව ප්‍රමාද වීම හෝ වරදක් වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් මූලික වගකීම ගන්නට ඕනේ අධිකරණ අමාත්‍යවරුන් දෙන්නා. ඒක මම ඒක මේ මීට කලිනුත් කියලා තියෙනවා, මම දැනුත් කියනවා. ඒකට මේ පිටපු වෙරළ සංරක්ෂණ ඇමතිතුරුන් දෙක එකගේ නම් කියන්න එපා. අපිට ඒකට කිසිම දෙයක් කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඔබතුමා කියනවා මම අහගෙන හිටියා මේ නැව ඇදගෙන නැව එළියට ගෙනියන්න අවසර දුන්න නැති කතාව. මම දන්නේ ඒ කතා කරේ මේ ගැනද බ්ලූ ඩයමන්ඩ් ගැන කියලා. මේක මට මතකයක දෙයක් කියන්න ඕනේ. මම ඔබතුමා මුළු කතාවම ඇහුවේ නැහැ.
දරුවා මත්තුමා
ඔබතුමාට අසාධාරණයක් වෙනවා. පොඩ්ඩයි ඉන්න කෙනෙක් කතා කරමුකෝ එක සැරේක. ගරු ගොඩහේව මන්ත්‍රීතුමනි, මම සඳහන් කරේ මේ ඊමේල් පණිවිඩයක් මගින් තමයි නිව් ඩයමන්ඩ් නෞකාව ලංකාවේ මුදෙන් එළියට ගෙනියන්න අවසර දීලා තියෙනවා. ඒ අවසර දීමේදී ඒ නියෝගය නිකුත් කරලා තියෙන්නේ ජනාධිපතිතුමා හිටපු අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගයක් මත කියලා ජයන්ත කොළඹගේ කියන එවකට හිටපු විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා. ඉතින් මේක දැනගන්න තමයි මම කරුණු සොයලා බැලුවේ ඇත්තටම ජනාධිපතිතුමා මේ නියෝගයක් දීලාද කියලා. ජනාධිපතිතුමා නියෝග දෙන්නේ නැහනේ නැව නිකුත් නිදහස් කරන්නයි කියලා විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්ට. එහෙම දෙනවා නම් දෙන්නේ ආරක්ෂක ලේකම්ට. ඒක නිසා තමයි මම ඇහුවේ. ඉතින් එතුමා පැහැදිලිවම කිව්වා එහෙම දෙයක් එතුමා එහෙම නියෝගයක් දීලා නැහැ. හැබැයි ඔබතුමා ඉල්ලීමක් කරලා තියෙනවා ඒක නිදහස් කරන්න කියලා. එතෙන්දි පැහැදිලිව කියලා තියෙනවා එහෙම නිදහස් කරනවා නම් නීතිපතිගේ උපදෙස් මත පමණයි සිදු කළ යුත්තේ. නිදහස් කරලා යවනවා නම් අදාළ බන්දි ප්‍රමාණය තැන්පත් කරනකම් යවන්න එපයි කියලා. ඒ අනුව නීතිපතිතුමා ලිඛිතව උපදෙස් දීලා තියෙනවා, මීපායතනයටත් දැනුම් දීලා තියෙනවා මේ නැව නිදහස් කරන්න එපා නීතිපතිතුමාගේ අවසරයක් නැතුව කියලා. ඒත් නීතිපතිතුමා එහෙම නියෝගයක් දීලා තියෙද්දි තමයි මේ නැව නිදහස් කරගෙන ඒගොල්ල මුමුදෙන් එළියට අරගෙන ගිහින් තියෙන්නේ.
අර බොම ඉස්සෙදි
ඉවර මට ඉවර පැහැදිලි කර දෙන්න. නැත්නම් මේක මට අසාධාරණයක් වෙනවනේ. එමෙතුමයි බ්ලූ ඩයමන්ඩ් නැව ආපු වෙලාවේ මම වගකීමෙන් මේ පාර්ලිමේන්තුව කියනවා. ඔබතුමා පුළුවන් නම් ගෙනල්ලා ඩොකියුමන්ට් එකක් පෙන්වන්න. මම කිසිම වෙලාවක එහෙම ඉල්ලීමක් කරලා නැහැ. මම කිසිම වෙලාවක එහෙම ඉල්ලීමක් කරලා නැහැ. පුළුවන් නම් ඒලා ඩොකියුමන්ට් සභාගත කරන්න. ඔබතුමාට නිලධාරීන් වැරදි කාරණා කියනවා ඇති. මටත් මතකයි මම මේ වෙලාවේ අහුවා ඇයි මේ නැවට යන්න දුන්නේ කියලා. මොකද සම්පූර්ණයෙන් මේ වන්දි ගන්නේ නැතුව නැවට යන්න දුන්නේ කියලා. නමුත් ඒ වෙලාවේ නැවේ එන්න නිවන්නට මැදිහත් උනේත් වරාය සහ හමුදා නිදහස් කිරීම කාර්ය සම්බන්ධ උනේත් එයා. ඒ නිසා ඔය කියන නිලධාරියාගෙන් ඔබතුමා අහන්න මම පැහැදිලිව කියනවා මම කිසිම වෙලාවක මිල්ලිමක් කළා නැහැ. මම හිතේ තේකට යන්න දුන්න එක වැරදි කියන තැන.
ඔව් ගරු එමෙතුමා. අරුන් දෙක වෙනඳ මෙතුමා.
මාලක ගොඩේ එමෙතුමා මේ පාර්ලිමේන්තුවේම මේ සම්බන්ධයෙන් මේ ඉස්සල් විවාදයක් තිබා සාකච්ඡා තිබේ. මේ වෙලාවෙත් මම කිව්වා
එමෙතුමා කෙටියෙන් කෙටියෙන් උත්තර දෙන්න.
මම කෙටියෙන් ඔබතුමා සම්බන්ධයෙන් තමයි මේකේ ඇවිල්ලා තියෙන චෝදනාව මම කියලිම කියන්න. ඒකට දැන් මොකද දැන් ඔබතුමා නිවැරදි වෙන්න හරි මේක ඔබතුමාගේ පැත්තෙනුත් කාරණාවක් තියෙනවනේ කියන්නේ. ඒකෙන් හින්දා මම හිතනවා මේක ඇත්තටම මේ පාර්ලිමේන්තුව තේරිම කාර්ක සභාවක අවශ්‍යතාවය දින මේකටයි ගරු මන්ත්‍රීතුමා කියනවා. දැන් අපිට නිලධාරි දෙන උපදෙස් හරි අපිත් එක්කලා මේ සාකච්ඡාවක් කරලා අවසානයේදී අහුවාම කවුද මේකට උපදෙස් දුන්නේ කියලා ඒ වෙලාවේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ඔබතුමාගේ නම තමයි ඒගොල්ලෝ කියන්නේ. එතකොට දැන් ඒකට කියනවා මීටකට මේ විදේශ කටයුතු අමාත්‍යංශේ ලේකම්තුමාගේ ඊමේල් පරිවිඩේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාවක් අවශ්‍යතාවය තමයි මෙතනින් මතුවෙන්නේ.
හරි බොහොම ස්තුතියි. ගරු කිරියල මැතිතුමා
ගරු 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 නියෝජ්‍ය කතානායක තිබුණි.
ඔව්
මේ මේ සිද්ධිය ඇති උනේ මේ සිද්ධිය ඇති උනේ අපේ ශ්‍රී ලංකාවේ අධිකරණ බල සීමාව තුළ. ඉතින් මම රජයෙන් අහන්නේ අපේ අධිකරණය ගැන විශ්වාසයක් නැද්ද ඔබතුමාලට? මේ නඩුව අපේ අධිකරණයේ පවරන්න සම්පූර්ණ බලයක් තියෙනවා. රජයට විශ්වාසයක් නැහැ අපේ අධිකරණය ගැන. It's a vote of no confidence on our judicial system. අපේ අධිකරණ පද්ධතියේ විශ්වාස භංගයක් මේ ගෙනාවේ ආණ්ඩුව මේ සිංගප්පූරුවේ මේ නඩුව දාන්න කියලා.
හරි එමෙතුමා පැහැදිලි කිරීම.
අපි ලැජ්ජා විය යුතුයි.
හරි. ඔව් මානපරම එමෙතුමා.
මම විශේෂයෙන්ම කරු
ගරු අධිකරණ එමෙතුමා.
මේකට උත්තරයක් දෙන්න ඕන. ගරු ලක්ෂ්මන් කිරියල්ල එමෙතුමා ලංකාවේ අධිකරණයේ උච්චර අධිකරණයේ පිළිබඳව කරපු ප්‍රකාශය වැරදි. මොකද නීතිපතිවරයා වෙන්න පුළුවන්. එතුමත් නීතිඥවරයෙක්, මමත් නීතිඥවරයෙක්. අපි දන්නවා නඩුවක් පවරනකොට ඒ නඩුව පවරන පැමිණිලි පැත්තට වැඩියෙන්ම වාසියක් ගන්න පුළුවන් පහසුකමක් දැනෙන අධිකරණයේ කලාපයේ මොකක්ද කියලා නීතිඥවරු තීන්දු කරන්නේ. බැලු බැල්මට පෙනෙන පරිදි අතන එක හොඳද මෙතන එක ලොකුද කියලා බලන්නේ නැහැ. ඉතින් එහෙම ඔබතුමාගේ අදහසම තමයි විශේෂඥ කණ්ඩායම ප්‍රකාශ කරේ. එතන හිටියා ජනාධිපති නීතිඥවරු දෙදෙනෙක්. එක්කෙනේ ජනාධිපති නීතිඥ රොනල් පැරමැත්තුමා. අනිත් එක්කෙනා ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මැතිතුමා. නීතිය නොදන්න අය නෙවෙයි ඔය ජාතියේ නඩු වලට පෙනී සිටින අය. එතකොට තව ගුණසේකර මහත්මයා හිටියා. ඒගොල්ල තමයි කිව්වේ ලංකා අධිකරණය තමයි හොඳ කියලා මේකට. නමුත් නීතිපතිතුමා අපි සාකච්ඡා කරලා මට ඒ කරුණ මෙතන එළියට දාන්න බෑ. අපේ නඩුවට අවාසි වෙන දේවල් මේ පාර්ලිමේන්තුවත් අපේ මාධ්‍යයටවත් මම කියලා මම ජාති ද්‍රෝහියෙක් වෙන්න ලෑස්ති නෑ. ඒ නඩුවේ රට වෙනුවෙන් තියෙන අයිතිවාසිකම ආරක්ෂා කරගන්න තමයි අපි කතා කරන්නේ. ඒක නිසා ඒ සියලු කරුණු එළියට දාලා ඒ සිංගප්පූරුවේදී නඩුවේදී අපිට අවාසි වෙන දේවල් මෙන්න ලංකාවේ පාර්ලිමේන්තුව පා මේ මතය තමයි දරන්නේ කියලා අපේ නඩුව විසිකරව ගන්න කටයුතු කරන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා අපි රටට නීති උපදෙස් දෙන්න රාජ්‍යයකට දෙන්නේක් නැහැ. අධිකරණ ඇමති දෙන උපදෙස් බාර ගන්න රජය බැඳිලා නැහැ. රජයේ සියලුම නිලධාරීන්ට ජනාධිපතිගේ ඉඳලා හැමෝටම නීති උපදෙස් දෙන්න බලය තියෙන්නේ නීතිපතිතුමාට. ඒක නිසා නීතිපතිතුමාගේ උපදෙස් වලට යටත්ව තමයි ඕනම ආණ්ඩුවක් ඕන දෙයක් කරන්න ඕනේ.
අජිත් මනාපිරමතුමා
ඔබතුම කැටියෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම මගටත් ආංශික කාර්ක සභාවේ සභාපතිවරයා වශයෙන් චෝදනාවක් එල්ල වුණා මේක වැරදි කියලා. ඔබතුමා ප්‍රශ්න දකින විදිහයි සභාපතිවරයා වශයෙන් මම ප්‍රශ්න දකින විදිහයි දෙකක්. ඔබතුමාගේ මතය ඔබතුමාගේ වැඩපිළිවෙල ඔබතුමා යන්න ඔබතුමාට තියෙන ප්‍රතිරූපේ එකක් මට තියෙන ප්‍රතිරූපේ තව එකක්. ඒක නිසා මම බොහොම සද්භාවයෙන් තමයි මේ රක්ෂණ ආයතනයත් ඒ වගේ නැවුහිමියන් ආයතනයත් ගෙන්නලා ඒ ගැන ඒගොල්ලන්ගේ තියෙන අදහස ප්‍රජාතන්ත්‍රවාදී විදිහට බැලුවේ. නමුත් නීතිඥයන්ගෙන් ප්‍රශ්න ඇහුවෙවත් අධීක්ෂණ කමිටුවෙන් ප්‍රශ්න ඇහුවෙත් නැහැ. ඒ අය ඉන්න වෙලාවේ ඒ නැව් සමාගමේ අදාළ සම්බන්ධ නිලධාරීත් රක්ෂණ සමාගමේ නිලධාරීත් පිටත් කරලා යවලා තමයි අපේ කමිටුව ඊළඟට පටන් ගත්තේ. ඒ කියන්නේ වැරදි විදිහට ඔබතුමා දැකලා කතා කරන එක ගැන මම හිතනවා. ඒ වගේම ඔබතුමා සුරංගනා කතාවකුත් කිව්වා. මේක හරි ලස්සනයි. මේ එක්ස්පර්ට් නීති කණ්ඩායම කැමති වුණා ඔබතුමාත් එක්ක සිංගප්පූරුවේ ගිහින් නැහැ. වගකීමෙන් කියනවා නැහැ. බොරුවක් කිව්වේ කියලා. මොකද හේතුව ඒ එක්ස්පර්ට් කණ්ඩායම අදත් කියන්නේ ලංකාවේ නඩු පවරන නම් තමයි හරි කියන එක. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ බොරු කියලා නොම ගැරියා. ඒ විතරක් නෙමෙයි මම අහනවා ඔබතුමාගෙන් එහෙනම් එක්ස්පර්ට් නෞකාවෙත් භාගයක්
රටින් පිටත් කළා. පර්යේෂණ කණ්ඩායම එපා කියද්දි, මේ පායතන එපා කියද්දි පිටත් කළා. ඒ පිටත් කිරීම සඳහා නියෝගය දුන්නේ කවුද කියලත් නිව් ඩයිමන්ඩ් එක ගැන පිටත් කරා නම් එක්ස්ප්‍රස් පර්ල් එකේ කොටසක් පිටත් කරේ කවුද කියන එකත් මම ඔබතුමාගෙන් අහනවා. ඒකත් පර්යේෂණ වලට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අවසාන වශයෙන් කියනවා අඩුගානේ දැන් මේ පර්යේෂණ කණ්ඩායමට මුදල් දෙන්නේ නැහැ. මුදල් ගෙවන්නේ නැහැ. මුදල් ලැබෙන ක්‍රමයක් නැහැ. එහෙමනම් ඇයි ඒක අධිකරණයේ මගින් ඒ සඳහා ක්‍රියාත්මක වෙලා නැහැ? ඒ සල්ලි ටික අරන් දෙන්න ඒ රක්ෂණ සමාගම් එහෙම කරලා නැහැ. ඒ හින්දා මම කියනවා සුරංගනා කතා මේ පාර්ලිමේන්තුවේ කියලා මේ සභාවත් සටත් නොමග යවන්න එපා කියන එක මම විශේෂයෙන්
කියනවා. ලංසමැතුමා ඒ කරුවැතුමා ලංසමැතුමාගේ ප්‍රශ්නේ තහලම උත්තරයක් දෙන්න.
ගරු නියෝජ්‍ය සභාපතිතුමනි
ඔව් අපේ හඳුරන්නේ
මේ පොඩක් ඉන්න ගරු ස්වාමීන් වහන්සේ දැන් ගරු අජිත් මානපෙරුම මන්ත්‍රීතුමා නැව් සමාගමට සහ රක්ෂණ සමාගම වෙනුවෙන් පෙනී සිටිනවා කියලා මට දැන් තමයි ඔප්පුනේ. මොකද ඇයිද ඔබතුමා දැන් ඔය කිව්වට ඒ නීතිඥවරු 6 දෙනා එළියට යවන්න කියලා මමනේ කිව්වේ එළියට යවනකම් කතා කරන්නේ නැහැ කියලා. ඔබතුමා දැනගන්න ඕන ඔබතුමා ආංශික කාර්ක සභාවක සභාපතිවරයා විදියට ඔබතුමාට තියෙන බලය. අපේ ස්ථාවර නියෝග 111(3) කියලා බලන්න තියෙන බලය මොකද්ද කියලා. ආංශික අධීක්ෂණ කාර්ක සභාවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 152 ව්‍යවස්ථාවේ දක්වා ඇති 50 කෙටුම්පත් හැර කාරක සභාවට යොමු කරනු ලබන වෙනත් යම් 50 කෙටුම්පතක් ගිවිසුමක් කාරක සභාවේ විෂයපතේට යටත් වන ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් කාරක සභාවට යොමු කරන ලද වාර්තාවක් හෝ කාරණාවක් හෝ යම් කාරක සභාවක් හෝ අමාත්‍යවරයෙකු හෝ විසින් එහි අධිකාරී බල සීමාව තුළ ඇති විෂයන් සහ කාර්යයන්ට අදාළව වෙනත් යම් කාරණයක් විභාග කිරීමට බලය තිබිය යුත්තේ. කවුද ඔබතුමාට බලය දුන්නේ මේ පවරන්න යන නඩුවක පවතින නඩුවල සහ පවරන්න යන නඩුවලට අදාළ විත්තිය නීතිඥවරුයි පැමිණිල්ලට ඉන්න නීතිපති සාක්ෂි වලට දෙන්න ඉන්න විශේෂඥ මණ්ඩලයයි එකට ගෙනල්ලා තියලා සාකච්ඡා කරන්න කවුද ඔබතුමාට බලය දුන්නේ? කවුද බලය දුන්නේ කියන්නේ? ඔක මොකෙන්ද බලය ලැබුණේ?
මානපිරමතන්
ආර්ග සභාව කියන එක ඇති කරලා තියෙන ඔබතුමා දන්නවද? ඔබතුමාලා වගේ ඇමතුරුවල්ලා මේකේ සුරංගනා කතා කියන එක හොයලා බලන්න තිබ්බේ. රටේ ජනතාව වෙනුවෙන් මේ කියන සුරංගනා කතා බොරු කියලා පෙන්වන්න තමයි ආංශික ආර්ග සභාව ඇති කරලා තියෙන්නේ. ඇමතුමාට ඕන දේ කරන්න බැහැ කියන එක. ඔබතුමාලා මේ වගේ නොමගරියහම රටේ ජනතාව මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ආංශික ආර්ග සභාවේ කරුණාශින් අපේ മന്ത്രി කණ්ඩායම මේ ගැන හොයලා බලනවා. ඒව තමයි අපි හෙළදලව කරන්නේ. නැත්නම් ඔබතුමාට කියන ඕන දෙයක් මෙතන කියලා යන්න පුළුවන් නේ.
බොහොම තලංසමත්වා අවසන් කරන්න.
අර නියෝජ්‍ය සභාපතිතුමනි ගරු අධිකරණ ඇමතුමා ඉතාමත් පෑදලිව මුලේ ඉඳලා අගට සිද්ධ වෙච්ච දේ ගැන කිව්වා. මොකද රාජ්‍යයක් තීන්දුව කරන්නේ නීතිමය කටයුතු නීතිපතිතුමා දෙන උපදෙස් අනුව තමයි කරනවා කියන එක කිව්වේ.
එහෙම
නැතුව අජිත් මහන්නා පෙරුම කියන එකයි කිරියල්ල කියන එකයි විපක්ෂ නායකතුමා කියන එකයි ලිඳ ළඟ ගෑනු කියන එකයි අරේ මේ කියන එකයි තීන්දුව කරන්න බෑ රජයකට. රජයේ තීන්දුව කරන්නේ රජයේ නීති කටයුතු පිළිබඳව නීතිපතිතුමා දෙන උපදෙස්. ඉතින් නීතිපතිතුමා උපදෙස් දීලා තියෙනවා මේ නඩුව දැමීමේ ඉතාමත් හොඳම සුදුසුම ස්ථානය මේ සිංගප්පූරු අධිකරණය කියලා. ඉතින් ඒ නිසා ඊට වඩා මෙතන ඉන්න බකපණ්ඩිතයන්ට මෙතන ඉන්න මෝඩයන්ට කතා කරන්න බෑ. මේ නීතිපතිතුමාට උපදෙස් දෙන්න. ඒ නිසා මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අද දවසේ තව වැඩ ගොඩාක් තියෙනවා. අපි බලාගෙන ඉන්නවා විවාද කරන්න. ඒ නිසා අනිත් එක ඔබතුමාට අද ඔබතුමාට බලයක් නෑ. ඔබතුමාට ඕන රක්ෂණ සංස්ථා නියෝජ්‍යංග ගෙනලා උන්ට වාසි දක්වන්න. ඔබතුමා රක්ෂණ සංස්ථාවේ උංගම කොටද මේ කාර්ක සභාවට ගෙනන්න ඔබතුමාට බලයක් නෑ. ඒ නිසා ඔබතුමා ඒගොල්ලන්ගේ වාසි ගන්න කියාට අපිට කරන්න දෙයක් නෑ. අපි කටයුතු කරලා තියෙන රජයක් විදියට නීතිපතිතුමාගේ උපදෙස් පරිදි
බොමිසදී අපේ හාමුදුරනේ රතන හාමුදුරනේ
කතානායකතුමනි මම හිතනවා මේ අවස්ථාවේදී නියෝජ්‍ය කතානායකතුමා
කිව්වා මම ලංස මන්ත්‍රීතුමාගෙන් එක ප්‍රශ්නයක් අහන්නේ නීතිපතිතුමාට අපේ අධිකරණය ගැන විශ්වාසයක් නැද්ද? පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට අවස්ථාවක මේ එක්ස්ප්‍රෙස් පර්ල් ලැබ අපේ මුහුදු සීමාවට එනකොට වරායේ CCTV කැමරා එක පැහැදිලිව තියෙන්න ඕන. නමුත් මේ නඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ගිය පළවෙනි දවසේ නඩුකාරය ඇහුවා CCTV කැමරා තියෙනවද කියලා. මේ ගිනිගත්ත නැවදක අපේ භූති සීමාවට එනවා. ඔක්කොම විනාශ කළා. මහේස්ත්‍රාත්තුමා ඇහුවා කෝ CCTV මේ නැවක් ගිනි ගන්නවා අපේ භූත සීමාවට එනවා විනාශ කරලා.
බව මිසති කරමන්.
ඉතින් මේක වෙන මහා කුමන්ත්‍රණයක් මේ.
අපේ රත්නහාමුදුරුව.
අර නියෝජ්‍ය කතානායකතුමනි මා විශ්වාස කරනවා.
හාමුදුරුව ගොඩාක් වෙලා ඒක
හිටලා. ජයසර රාජපක්ෂ මැතිතුමා අධිකරණ ඇමතිවරයා හැටියට ඒක කදාලා කරුණ ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ සැලකිය යුතු ප්‍රශ්නාවලියක් මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් තියෙනවා. ඒ නිසා මේ ගරු සභාවට මා දැනුම් දෙන්න කැමතියි. මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුලින් ස්ථාවර කමිටුවක් පත් කරලා පරීක්ෂණයක් කරන එක සුදුසුයි කියලා. අද මා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ස්ථානයේ මේ අදහස පළ කරන්න කල්පනා කළේ ස්ථාවර නියෝග 27.2 යටතේ මීට පෙර පාර්ලිමේන්තු වාරයේදී ගරු කතානායකතුමා විසින් මහබැංකු පනතට අදාළව ප්‍රකාශයක් සිද්ධ කළා. ඒ එතුමා කර ප්‍රකාශයේ ඇත්ත වශයෙන්ම ප්‍රකාශය තුලින් වැරදි නිගමනයක් ප්‍රකාශයට පත් වුණා. ඒක එතුමා හිතාමතා කරාද කියලා අපි දන්නේ නැහැ. නමුත් මා එතුමාට ලිඛිතව ලියුමක් ලියාගෙන ඇවිල්ලා ගරු කතානායකතුමාගේ කාර්යාලයට පැමිණ මා බාර දුන්නා. ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, ඒකෙන් මම ඉල්ලා සිටියේ ගරු කතානායකතුමනි මේක නිවැරදි කරන්න කියලා.
හාමුදුරනේ මේ අවසරයි මේ හාමුදුරනේ දැන් මේ සම්බන්ධව ගම්මන්පිල මන්ත්‍රීතුමාත් කතා කරා.
නෑ මම කතා කරන්නේ ඒක නෙවෙයි. නියෝජ්‍ය කතානායකතුමනි මා කතා කරන්නේ ඒක නෙවෙයි. මා කතා කරන්නේ මේ අධිකරණ ගරු කතානායකතුමා මේක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරාට පස්සේ ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන් මාධ්‍යවල පළ වුණා. එතකොට මේ සභාවේ ගරු කතානායකතුමාට දැනෙන්න ඕන මහා බැංකු පනත සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුව තුළ දීපු තීන්දුව වැරදිනා. ඒ මාධ්‍ය ප්‍රකාශය වැරදිනා. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කතානායකතුමාට දොස් කියන්නේ නැතුව කතානායකතුමනි මෙහෙම දෙයක් වෙලා තියෙනවා, මේක ඔබතුමා නිවැරදි කරන්න කියලා. ඊට පස්සේ මම 27.2 යටතේ මේක අහන්න ඕන කතානායකතුමාගේ. ඒ සම්බන්ධයෙන් මම ස්ථාවර නියෝගය යටතේ මගේ වරප්‍රසාද උදේගම්මන්පිලමතුමා ඉදිරිපත් කරපු විදිහට නොවේ නියෝජ්‍ය කතානායකතුමනි, සාධාරණ ප්‍රශ්න තුනක් මම අහලා තියෙනවා. අද දිනේදී මේ ප්‍රශ්න තුන මම ඉදිරිපත් කරන්න ගරු කතානායකතුමනි. ඒක මගේ අයිතියක්. ඒක මගේ වරප්‍රසාදයක්.
න්‍යාය පත්‍රයේ හැම කාරණාවක් සඳහන් වෙන්නේ නැහැ හාමුදුරනේ.
මම ඉල්ලපු කාරණේ ගරු
නෑ. වහන්සේ එව්වට මට න්‍යාය පත්‍රයේ තියෙන එකේ ඒ ගැන කිසි සඳහනක් නැහැ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රශ්න තුන අද මා පාර්ලිමේන්තුවේ කියන්නේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ මේක වැදගත් ප්‍රශ්නයක් නිසා. දැන් මෙතන ඔබතුමා ගොඩාක් අවස්ථා දුන්නු මට මේකට යන්නේ විනාඩියක් පමණයි. මොකද්ද ප්‍රශ්නය? මහා බැංකු පනතේ වගන්ති ව්‍යවස්ථාවට අනුකූලයි කියලා කිව්වා කතානායකතුමා.
අපේ හාමුදුරනේ
වැරදි.
හාමුදුරනේ
දෙවෙනි එක
හාමුදුරනේ
විරෝධී සහ ජනමත විචාරණේ තුඩු දෙන ව්‍යවස්ථාවට සහ ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති කීයක් තියෙනවද වැරදිච්ච? එතකොට මේ
මහබැංකුවේ මේ සම්පූර්ණ වාර්තාව හැන්සාට
කියලා තියෙනවා.
හාමුදුරනේ
ගරු කතානායකතුමා මේ සභාව
හාමුදුරනේ මේක සම්පූර්ණයෙන්ම හැන්සාට වාර්තාවේ තියෙන. ඒ නිසා මේක විවාද කරන්න ඔබතුමාට අදාස ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන් කමක්
නැහැ. මේක නිසා බොහොම ඉක්මනට කවුද ගරු කතානායකතුමනි
ලංසමැතිතුමා අවසන් කරන්න. ඔබ වහන්සේට අවස්ථාව දෙන්න පුළුවන් කමක් නැහැ මේ සම්බන්ධව.
මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අවස්ථාව ලබා දීම පිළිබඳව. ගරු කිරියැලැමතුමා මගෙන් ඇහුවා උපදෙස් දෙන්න කියලා, මට උත්තරයක් දෙන්න කියලා. ඇයි ලංකා අධිකරණයේ පිළිබඳ විශ්වාසයක් නැද්ද කියන එක.
දැන් ඒ ගැන
කතානායක මේ කිරියැලැමතුමා යන්නේ කොහෙද? මල්ලේපොල් මං
ඉතාලියේ.
නීතිපතිතුමා වඩාත් හොඳ විදියට මේක කල්පනා කළා. තාක්ෂණික ගැටලු තියෙන
නිසා මේක
වඩාත් අඩු දාන්න පුළුවන් ස්ථානයේ තෝරගෙන තමයි දාලා තියෙන්නේ කියලා. ඉතින් එතුමා මගෙන් ආනවා මේක වෙන යන්නේ කොහෙද මල්ලේපොල් වගේ.
බොහොම ස්තුතියි ඔබතුමාට.